දැන් එතකොට සතිපට්ඨානය කියන වචනය ගත්තොත් ඒ වචනයම සකස් වෙලා තියෙන්නේ සති උපට්ඨාන කියන වචන දෙක එකතු වෙලා. සති කියලා කිව්වහම සතිය කියන අදහස ගන්න පුළුවන්. අපි සිංහලට පරිවර්තනය කරොත් එළඹ සිටි සිහිය, මේ මොහොතේ, මේ වර්තමාන මොහොතේ එළඹ සිටි සිහිය කියලා අපිට සරලව අත දක්වන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපේ හිත එබඳු එළඹ සිටි සිහියකින් ඉන්න ගතියක් නැහැ. අපේ හිතේ තියෙන්නේ අතීතය අල්ලගෙන මොනාහරි කතාවක් ගොතගොතා ඉන්න ස්වභාවයක්, අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉන්න ගතියක්, ඒ වගේම එහෙම නැත්නම් වෙච්ච දෙයක් ගැන පසුතැවෙමින් ඉන්න ගතියක් තමයි අපේ හිතේ තියෙන්නේ. එහෙම නැත්නම් අනාගත සිහිනවල පැටලෙන ගතියක්, අනාගත ප්‍රාර්ථනා ඔස්සේ, සැලසුම් ඔස්සේ යන ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. එතකොට මේ සතිපට්ඨානයේ වැඩිම හරහා මේ අන්ත දෙකෙන් අපේ හිත මුදවලා, එහෙමනම් මේ වර්තමාන මොහොතේ මේ අවස්ථාවේදී මේ දැන් එළඹ සිටි සිහියෙන් වාසය කරන්න, එහෙමනම් අපිව යම් පෙළඹවීමක්, යම් මඟපෙන්වීමක්, දිරිගැන්වීමක්, ප්‍රායෝගික ඒ සඳහා යෙදවීමක්, මේ සියලු කාරණා එතකොට සතිපට්ඨානය හරහා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව මේ සඳහා යෙදවීම මේ මුළු සතිපට්ඨානය තුලම අන්තර්ගත වෙනවා. එතකොට ඉදිරිපත් කළ තියෙන සියලුම කර්මස්ථාන, එහෙම නැත්නම් මේ සූත්‍රය අන්තර්ගත වෙන විවිධ ක්‍රමෝපායන් සියල්ලම හොඳට මූලික වෙලා තියෙනවා අන්නේ එළඹ සිටි සිහිය මේ මොහොතේදී පවත්වන එක. ඊට පස්සේ ඒකට කරන උපස්ථානයක්, ඒකට ඒ එළඹ සිටි සිහිය තව තව වර්ධනය කරන්න, ඒක බහුලීකృత කරන්න, ඒකේ යම් පරිපූර්ණත්වයක් දක්වා පැමිණෙන්න කරන උපස්ථානය, ඒ කරන අනුග්‍රහය තමයි මේකේ තියෙන්නේ. ඒතකොට සතියට සඳහා කරන උපග්‍රහ උපස්ථානය, සතියට කරන අනුග්‍රහය, සතිය තව තව වර්ධනය කිරීම සඳහා කරන ඒ අභ්‍යාස, ඒ සියල්ල එතකොට මේ සතිපට්ඨානය, සති උපට්ඨානය තුල අන්තර්ගත වෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ මොනවද සතර සතිපට්ඨානයන් කියලා උද්දේශයක් වශයෙන්, මාතෘකාවක් වශයෙන් ඊළඟට කියලා දෙනවා. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. දැන් මෙතනම මහා ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. දැන් එකක් තමයි කායේ කායානුපස්සී. කායේ කායානුපස්සී. කයෙහි කය අනුව බලමින්. එතන මොකද්ද මේ කයෙහි කය අනුව බලනවා කියලා කියන්නේ? දැන් අපි දන්නවා, ඉතින් අපි හැමෝටම කයක් තියෙනවා. අපි හැමෝටම ශරීරයක් තියෙනවා. එතකොට මේ ශරීරය දිහා අපිට එක එක විදිහට බලන්න පුළුවන්. අපිට කණ්ණාඩියක් ඉස්සරහාට ගිහිල්ලා මේ ශරීරය දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි මේ ශරීරය ගැන පොතක් ලියලා තියෙනවා. මේ කොටස් තියෙනවා. මේ විදිහට මේකේ විවිධාකාර කායික අංග අන්තර්ගත වෙනවා. ඊළඟට මේ විදිහට තමයි මේකේ කය විච්ඡේදනය කරාම මෙන්න මේ කොටස් තමයි ඇතුලේ තියෙන්නේ. සමේ සංයුතිය මෙන්න මේකයි. හෘදේ වස්තුව මෙන්න මෙහෙමයි. කියලා ඉතින් අද වෛද්‍ය විද්‍යාවෙන් ඉතින් ඔය සියලුම තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් තවත් කෙනෙකුට පුළුවන් ඒ විදිහට මේ පොතක් බලලා, එහෙම නැත්නම් මේ ඒ ගැන පළවෙච්ච මාක් හරි ලිපියක් කියවලා, නැත්නම් අන්තර්ජාලයෙන් හොයාගෙන, ඉතින් මේ තොරතුරු ටික ඔක්කොම Tamanට අද එච්චර අපහසුකුත් නෑ. ඉතින් එක අතකින් බැලුවාම මේ කය ගැන ඉගෙන ගන්න. ඉතින් එතකොට ඒකද මේ කාය අනුපස්සනාව? දැන් මෙතෙන්දි කයෙහි කයානුව බැලීම, කායේ කායානුපස්සී කියන වචනේ ඊට වඩා ගැඹුරක් තියෙනවා. මෙතෙන්දි අදහස් වෙන්නේ මේ තියෙන කය, තමන්ගේ කියා ගන්න කයෙන් පටන් අරගෙන මේ කයම ඍජුව මේ මොහොතේදී හොඳට අත්දැකීමක් තුලින්ම අවබෝධ කර ගැනීම. ඉතින් එතකොට මෙතනින් පොතෙන් පතෙන් අරගත්ත ඒ අනුන්ගේ දැනුමක් හරහා හිත තත්ත්වගත කිරීමක් නෙමෙයි, තමන්ම පරිශ්‍රණය කිරීම හරහා, තමන්ම හොඳට ආර්ය පරිශ්‍රණයක නිරත වීම හරහා හොඳට මේ කයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. එතකොට මේ යථා ස්වභාවය අවබෝධ වීම ක්‍රමානුකූලව භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් කාය අනුපස්සනා කොටසදී කර්මස්ථාන විශේෂයෙන් ගත්තොත් 14ක් අන්තර්ගත වෙනවා. ඒතර මුලින්ම පටන් ගන්නවා ආනාපාන සතිය. කොහොමද මේ හුස්ම ගැනීමට සිහිය පිහිටවන්නේ කියන කාරණේ. දැන් ඔන්න අපිට තේරෙනවා එතකොට මේ හුස්ම ගැනීම කියන එක මේ කයේ නිරන්තරයෙන් සිද්ධ වෙන කාර්යයක්. ඒතර ඒකම පාදක කරගන්නවා එළඹ සිට සිහිය දිනු කරගන්න. ඊට පස්සේ ඒ එනඹ සිට සිහිය දියුණු කරගත්ත එක තව තව ව්‍යාප්ත කරනවා විවිධාකාර ඉරියව් වලට. සක්මන් කරද්දී හිටගෙන ඉඳද්දී ඉඳගෙන ඉඳද්දී සතපිලා ඉඳද්දී ඉඳ ඒ විදිහට අර අනිකුත් අපේ තියෙන ඉරියව් පැවැත්වීම් වලදීත් මේ සිහියෙන්ම ඒ කටයුතු කරන්න ඔන්න ටික ටික දැන් ව්‍යාප්ත කරනවා. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේදී මේ තව තව අනිකුත් ඒ අනු කුඩා කටයුතු වලදී අපි එදින්දා කරන සාමාන්‍ය නියැලෙන ඒ සියලුම කටයුතු වලටත් මේ සිහිය ව්‍යාප්ත කරන්න පතුරවන්න ඒ කටයුතු සිහියෙන් කරන්න ඔන්න ඊට පස්සේ උන්න උත්සාහවන්ත වෙනවා. දැන් අපිට තේරෙනවා දැන් මේ කයම පාදක කරගන්නවා ඒ සිහිය තව තව දියුණු කරන්න. සිහියෙන්ම මේ කය තව විමර්ශනය කරනවා. හොඳට විමසලා දැනගන්නවා. ඉතින් ඊළඟට අපේ කය ගැන තියෙච්ච යම් යම් වැරදි අදහස් මිත්‍යාවක් අපේ හිතේ තිබුණා නම් මේ කය ගැන විපල්ලාසයක් තිබුණා නම් වැරදි වැටහීමක් තිබුණා නම් ඒක දුරු කරගන්න විදිහට දැන් මේ බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨානයේ කර්මස්ථාන හරි ලස්සනට ගොනු කරලා තියෙනවා. දැන් ඊට පස්සේ මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න ඊට පස්සේ ගන්නවා. ඒ කියන්නේ මේකෙත් අන්තර්ගත වෙලා තියෙන කොටස් මොනවද? මේක තනි රූපයක්, තනි ශරීරයක්, තනි ඒකකයක් වශයෙන් ගන්න නැතුව මේක සකස් වෙලා තියෙන කොටස් මොනවද කියලා ඊට පස්සේ බලන්න කියනවා. ඒ ඒවා දිහා පිළිකුල් සහගත ආකාරයේ ඒවැය තියෙන යථා ස්වභාවය නම් මේක බොහොම අප්‍රසන්නයි පිළිකුල් සහගතයි කියලා අන්න ඒකත් හිතේ තේරුම් ගන්න කියලා කියනවා. ඊට පස්සේ තව ටිකක් සූක්ෂම විදිහට මේකේ තව සූක්ෂම මට්ටමකින් මේකේ අන්තර්ගත වෙලා තියෙන නැත්නම් මේක සකස් වෙලා තියෙන මේ සතර මහා ධාතුන් තේරුම් ගන්න කියලා කියනවා. ඒකත් තේරුම් ගන්නේ ප්‍රායෝගිකවමයි. එහෙම නැතුව පොතක් පතක් බලලා නෙමෙයි, තමන්ම ප්‍රායෝගිකව අත්දකින්න අවශ්‍යයි. කායේ කායානුපස්සී. බොහෝම තමන්ගේ අත්දැකීමක් වශයෙන්, ඍජු අත්දැකීමක් වශයෙන් ඒ මොහොතේදී මේ කායික ක්‍රියාකාරීත්වය එහෙනම් තමන් අත්දකින්න අවශ්‍යයි. අත්දැකීම හරහා මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂය හරහා තමයි එතකොට මේ සතිපට්ඨානයක් වඩන්න උගන්නන්නේ. ඊට පස්සේ අන්තිමට මේ කය මිය ගියාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? කයට අත්වෙන ඉරණම කුමක්ද? මොන මොන අවධීන් පහු කරගෙනද මේ කය ඉස්සරහට තව තව දිරාපත් වෙන්නේ කියන එකත් ඊට පස්සේ මතක් කරලා දෙනවා. ඒතර අපිට තේරෙනවා මේ කයම මේ ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා උපයෝගී කරගන්නවා විවිධාකාර දෘෂ්ටි කෝණ හරහා. මුලින් හොඳට මේ වර්තමාන මොහොතට හිත ගන්නවා, ඒකටත් කයම උපයෝගී කරගන්නවා, ඒක තව තවත් තියුණු කරගන්නවා. හොඳට සියුම් දෙයක් දිහා තව තව අතිසියුම්ම බලන්න, තීක්ෂණව බලන්න පුළුවන් ශක්තිය හැකියාව දිනු කරගන්නවා කයම හරහා. ඊට පස්සේ මේ දිනු කරගන්න සතිය තමන්ගේ ජීවිතේ පුරාම ව්‍යාප්ත කරනවා. හොඳට සිහියෙන් හැම කටයුත්තක්ම කරන්න උත්සාහන්ත වෙනවා. එදිනෙදා කටයුතු වල නිරත වෙනකොටත් සිහියෙන්ම කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ කය ගැන යම්කිසි තිබුණනම් ප්‍රාගයක්, එහෙම නැත්නම් මේ ගැන ලොකු මාන්නයක් තිබුණනම් අන්න ඒව දුරු කරන්න මේ පිළිකුල් භාවනාවක් උගන්වනවා. ඊට පස්සේ තව සූක්ෂමව දකින්න ධාතු මනසිකාරයක්. ඊළඟස්සේ මිය ගියාට පස්සේ මොකද්ද මේ කයට වෙන්නේ කියලා. එහෙමනම් මේ කයේ තියෙන යථාර්ථය, යථා ස්වභාවය භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ඔන්න කාය අනුපස්සනාවෙහි උගන්වනවා. ඉතින් අපි ඒ එක එකක් ගැන ගැඹුරට යමු ටික ටික මේ ධර්මදේශනා මාලාව හරහා. දැන් අද ඇත්තටම මේ මම උත්සාහන්ත වෙන්නේ මේකේ එක්තරා අන්දමකින් සමාලෝචනයක් කරන්නයි. ඊට පස්සේ දැන් මේ විදිහට කියන භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ කියනවා ආතාපි, ඔන්න ගුණයක් කියනවා. ඒ කියන්නේ මේ කටයුත්ත කරද්දි ආතාපි කියලා වීරයක් අවශ්‍ය වෙනවා. දැන් ආතාපි කියුවම එතන සාමාන්‍ය වීරයම නෙමෙයි, එතන මේ කෙලෙස් තවන වීරය මෙතනට අත්තරගත වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හිතේ විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. රාග, ద్వේෂ, මෝහ ඔක්කොම ඉතින් පහළ වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයාගේ හිතේ තියෙන්න ඕනේ එක්තරා අන්දමකින් කෙලෙස් යටපත් කරමින් මේ කටයුත්ත කළ යුතුයි කියලා වගේ අදහසක් යෝගාවචරයාගේ හිතේ තියාගන්න අවශ්‍යයි. එතකොට කෙලෙස් මතුවෙනකොට උපක්‍රමශීලීව මේ සතිපට්ඨාණයම පාදක කරගන්නවා කෙලෙස් දුරු කරගන්න. පස්සේ සතිපට්ඨාණයම නැත්තම් සතියම උනත් ප්‍රමාණවත් වෙනවා කෙලෙස් හිතින් බැහැර කරගන්න. නමුත් මුලදී කය පාවිච්චි කරනවා අපේ හිත ඉබාගාත යන එක, දොඩමළු වෙන එක, කතන්දර ගොතන එක වළක්ව ගන්න. එතකොට කය තමයි නැංගුරමක් වෙන්නේ. එහෙ මෙහෙ දුවන හිත එක්තැන් කරගන්න. හොඳට ස්ථාවර කරගන්න. ඉතින් එතකොට ඒ ආතාපි කියන ගුණය තමන් තුළ එහෙමනම් ඇති කරගන්න අවශ්‍යයි. වීරය පැත්තෙන් ගත්තොත් දැන් මේ කටයුත්ත කරන්න ගියාම සමහරවිට අධෛර්ය වෙන්න පුළුවන්. මේක තාම වැඩුන්නේ නැහෙනේ කියලා හිතේ කනස්සල්ලක් පහළ වෙන්න පුළුවන්. සමහරවිට ක්‍රමේ වැරදිලා තනිකරම නිකන් අවුල් වෙන්න පුළුවන්. මනස වැටෙන්න පුළුවන්. අනිත් අය බාධා කරන්න පුළුවන්. භවනා කරන්න ගියාම විවිධාකාර নানা ප්‍රකාර බාධා පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකදීම හිත වැටෙන්න නොදී අධෛර්යමත් නොවි නැවත නැවත නෙගටිවා සිටීමත් අන්න වීරයටම අයිති. ආතාපි කියන වීරය කොටසටම ඒකත් අයිති. ඒ වගේමයි මේක මේ දවසින් දෙකෙන් අවසන් වෙන ක්‍රියාවක් නෙමෙයි. මේකට ඉතින් යම් පමණක කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් සූත්‍රයේ අගට බුදුරජාන් වහන්සේ කාලවකවානුපව පෙන්ලා දෙනවා. ඉතින් එතකොට ඒ බඳු කාලයක් තිස්සේ මේක කරන්න ඒ පවත්වාගෙන යාමේ වීරයෙකුත් මෙතෙන්ට අවශ්‍ය වෙනවා. අද භවනා කළා අවසන් කරන්න ඕන හෙටත් භවනා කරනවා. හෙටත් සිහිය දිනු කරනවා. අනිද්දාට සිහිය දිනු කරනවා. ඊළඟ සතියෙත් සිහිය දිනු කරනවා. ඊළඟ මාසෙත් සිහිය දිනු කරනවා. ඊළඟ අවුරුද්දෙත් සිහිය දිනු කරනවා. මේ ආකාරයෙන් මේ පටන් ගත්ත වැඩේ දිගට කරගෙන යෑමේ ශක්තිය, අත්හැර දාන්නේ නැතිව කිරීමේ ශක්තිය ඊළඟට මෙතෙන්ට අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ ආතාපි කියන ගුණය අපේ බුදුරජාන් වහන්සේ මෙතෙන්දී මතු කරලා පෙන්නනවා. එහෙමනම් මේ සතිපට්ඨානය දිනු කරන්නේ බෞද්ධ භවනා ක්‍රමයක් වශයෙන් මේ සතිපට්ඨානය දිනු කරන්නේ එකක් කැලස්තාවන වීරයකින් යුක්තව ඒ සඳහා ක්‍රමෝපායක් වශයෙන් ඒ වගේමයි කොයිතරම් බාධා පැමිණියත් නැවත නැවත නැගිටිමින් නැවත නැවත මේ කටයුත්තේ නියැලෙමින් මේ කටයුත්ත කරනවා. ඒ වගේමයි දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව මේ භාවනාව කරගෙන යෑමේ උත්සාහය, ධෛර්යය, ශක්තිය පවත්වාගෙන මේ කටයුත්තේ කරනවා. කටයුත්තේ නියැලෙනවා. එතකොට අන්න ඒක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ආතාපි කියලා ගුණයෙන් සඳහන් කරනවා.